මීළඟට වඩුවෙන් සුරේෂ් මහත්තයතුමා.
ගරුතුමිය, பாராளுமன்றத்தை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற உறுப்பினர் அவர்களே, நிதியமைச்சருடைய இந்த வரி இறப்பீடு சம்பந்தமான பிரேரணையிலே மலை மக்களுடைய பிரதிநிதி என்ற வகையிலே கலந்து கொள்வதிலே பெருமகிழ்ச்சி அடைகின்றேன். இன்று நிதியமைச்சர் என்று கூறும்போது பொருளாதாரம், பொருளாதாரம் என்று கூறப்படும் போது நாட்டுடைய பொருளாதாரம், நாட்டுடைய பொருளாதாரம் என்றால் இந்த நாட்டில் வாழ்கின்ற சகல சமூகம், சகல ஒட்டுமொத்த மக்களுடைய பொருளாதாரத்தை பற்றி தான் பேச வேண்டும். ஆனால் ஒரு சமூகம், மலையக சமூகம் முழுமையாக புறக்கணிக்கப்பட்டு இந்த உலகத்திலேயே முதன் முதலாக தன்னுடைய உழைப்புக்கேற்ற ஊதியம் கேட்டு வீதிக்கீறங்கி பல பிரச்சனைக்கு முகம் கொடுத்து போராடி தங்களுடைய சம்பளத்தை உயர்த்த வேண்டிய ஒரு துப்பாக்கி நிலைமை மலையகத்தில் ஏற்பட்டிருக்கின்றது. இந்த மலையக மக்களுடைய உழைப்புக்கேற்ற ஊதியம் சம்பளம் சம்பந்தமாக பேச்சுவார்த்தைகள் நடத்தப்பட்டன, அரசாங்கத்துக்கு எடுத்துரைக்கப்பட்டது, பாராளுமன்றத்திலே பலமுறை பேசப்பட்டது. ஆனால் நடைமுறைப்படுத்தப்படாதன் காரணத்தினால் இன்று மக்கள் மக்களாகவே வீதிக்கிறங்கி போராட வேண்டிய ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. இந்த மலையக மக்களுக்கு சார்பாக வடக்கு, கிழக்கு, சர்வதேசம் மற்றும் மலையக இளைஞர்கள் அனைவரும் இன்றைக்கு வீதிக்கிறங்கி இருக்கின்றார்கள். 22 பெருந்தோட்ட கம்பெனிகளுக்கு இந்த பெருந்தோட்டங்களை அரசாங்கங்கள் தாரை வார்த்து கொடுத்த விளைவாக இன்றைக்கு இந்த நாட்டை சார்ந்த, இந்த நாட்டிலே வாக்குரிமை பெற்றுக்கொண்டிருக்கின்ற மலையக மக்கள், 15 லட்சம் வாக்குகளை தன் கையில் வைத்துக் கொண்டிருக்கின்ற மலையக மக்களை இன்று அனைவரும் சீண்டி பார்க்கின்றார்கள். இன்றைக்கு பொறுமை இழந்திருக்கின்றார்கள். மலை மக்கள் பொறுமை இழந்து தொழிலாளர் வர்க்கத்திற்கு அதனுடைய முழுமையான சந்ததியினர் என்று வீதிக்கிறக்க வேண்டிய ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. கம்பெனிக்காரர்களுக்கு 1000 கொடுக்க முடியுமா முடியாதா என்பதை அரசாங்கத்துக்கு தெரிவிக்க வேண்டும். தொழிலமைச்சருக்கு, பெருந்தோட்ட கைத்தொழில் அமைச்சருக்கு இந்த 22 தோட்ட கம்பெனிகளும் சொல்ல வேண்டும், 1000 ரூபா கொடுக்க முடியுமா முடியாதா, 10000 ரூபா தீபாவளி கொடுக்க முடியுமா முடியாதா, அந்த பதிலை பொறுப்பு வாய்ந்த அமைச்சர்கள் ஊடக சந்திப்பின் மூலமாக மக்களுக்கு தெளிவுபடுத்த வேண்டும். அப்போ நாங்கள் எங்கே முடிவை நாங்கள் தீர்மானிக்கிறோம். அப்போ நாங்கள் தீர்மானிக்க அந்த மலையக மக்களுடைய வாக்கின் மூலமாக பாராளுமன்றம் வந்த நாங்கள் தீர்மானிக்க என்ன செய்கிறேன்னு சொல்லி, ஒரு தோட்ட கம்பெனி தோட்டம் நடத்த முடியாது. பெருந்தோட்டத்தை நிர்வகிக்கின்ற கம்பெனிகளும் துரத்தி விரட்டி அடிக்கப்படுவார்கள். இன்னும் நாங்கள் அந்த நிலைமைக்கு வரல. ஆகவே பரம்பரை பரம்பரையாக, 5 பரம்பரையாக இந்த பெருந்தோட்டங்களை காப்பாற்றி முழுமையாக தன்னுடைய வாழ்நாள் முழுவதையும் அதில் அர்ப்பணித்து இந்த நாட்டுடைய பொருளாதாரத்தை சக்திமிக்கப்படுத்துவதற்குரிய செயற்பாடை செய்த அந்த மக்கள் அவருடைய உழைப்புக்கேற்ற கூட்டொப்பந்தம் மூலம் சம்பளம் உயர்த்தப்படும் போது, இன்றைய வாழ்க்கை செலவுக்கு ஏற்ற வகையிலே சம்பள உயர்வு கேட்கும் போது, மலையகத்தை சார்ந்த ஒரு சாதாரண குடும்பத்தினுடைய அந்த வாழ்க்கை செலவு ஒரு நாளைக்கு 846 ரூபா, ஒரு சாதாரண 2 பிள்ளைகளை கொண்ட ஒரு குடும்பத்துக்கு அந்த 846 ரூபா என்றால், ஒரு சாதாரண குடும்பம், நோயாளிகள் வீட்டில் இருந்தால், வயோதிபர்கள் இருந்தால், உயர்கல்வி கற்கக்கூடிய மாணவர்களாக இருந்தால் என்றால், 1000-1500 ரூபாய் தாண்டுகிறது. அவருடைய உழைப்பு முழுமையாக சுரண்டப்படுகின்றது. இந்த 1000 ரூபா சம்பளத்துக்கு இவ்வளோ கேவலமாக நாங்கள் இறங்கி போராடணும்னு சொன்னால் நாங்கள் பாராளுமன்றத்தில் இருக்கணுமா இல்லையான்னு தீர்மானிக்க வேண்டிய ஒரு நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றோம். ஆகவே உடனடியாக தொழிலமைச்சரும் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சரும் இதுக்கு நடவடிக்கை எடுக்க வேண்டும். திரும்ப 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 சொல்லிக்கொண்டு எங்களுக்கு இருக்க முடியாது. திரும்ப திரும்ப எங்கள் மக்கள் தாமக பாதைக்கு வீதிக்கு இறங்க வேண்டிய நிலைமை ஏற்பட்டிருக்காது. நாங்கள் இல்லாட்டி அரசாங்கம் செஞ்சு காமிப்பீங்க. மலைய மக்களுடைய வாக்குகள் இல்லாட்டி, மலைய மக்களுடைய வாக்கு, மலைய மக்களுடைய பிரதிநிதிகள் பிரதேச சபை, மாகாண சபை, பாராளுமன்றத்தில் இருக்கின்றோ இல்லாவிட்டால் இந்த நாட்டினுடைய ஸ்தம்பித தன்மையை நாங்கள் தெரிந்து கொள்ளக்கூடியதாக இருக்கும். ஆகவே நாங்கள் மலைய மக்களுடைய பிரதிநிதிகள் என்ற வகையில் நாங்களும் சில உருக்கமான இறுதியான ஒரு தீர்மானத்தை எடுக்க வேண்டிய ஒரு நிலைமைக்கு நாங்கள் தள்ளப்பட்டிருக்கின்றோம். விரும்பியோ விரும்பாமலோ அந்த தீர்மானம் விரைவில் எடுக்கப்படும். ஆகவே அரசாங்கம் முழுமையாக இதை கவனத்தில் கொள்ள வேண்டும். அரசாங்கம் கவனத்தில் கொண்டு இந்த பெருந்தோட்ட மலையக மக்களுடைய சம்பள உயர்வு சம்பந்தமாக முழுமையான உடனடி நடவடிக்கை எடுக்காவிட்டால் ஒரு பாரிய விளைவு ஏற்படும் என்பதை நான் இந்த தருணத்திலே கூறிக்கொள்ள ஆசைப்படுகின்றேன். விசேடமாக மலைய மக்கள், கொழுந்து பறிக்கும் தாய்மார், எங்களுடைய தந்தையர்கள் அந்த தொழிற்துறையிலே தங்களை முழுமையாக அர்ப்பணித்து சேவை செய்து கொண்டிருக்கும் போது இன்று பொருளாதாரம் சந்தி பேசிக் கொண்டிருக்கிறோம். ஆனால் மலையகத்தை எங்கே எடுத்தாலும் பார், மதுபான சாலைகள், மதுபானங்கள் சாலைகள் திறப்பதுக்கு எந்த விதமான தடையும் கிடையாது. எங்கெங்கே இருந்த லைசன்ஸ் எல்லாம் கொண்டு போட்டு மலையகத்தில் இன்றைக்கு அவர்கள் அந்த மதுபான சாலையை திறந்து நடத்தி கொண்டிருக்கின்றார்கள். பொருளாதாரத்தில் பின்னடைவுக்கு அதுவும் ஒரு முக்கியமான காரணமாக இருக்கின்றது மலையகத்திலே. ஆகவே இந்த தேயிலை, ரப்பர், தென்னந்தோட்டங்களிலே, அதே போன்ற முள்ளுத்தேங்காய் தோட்டங்களை வேலை செய்கின்ற தோட்ட தொழிலாளர் சம்பந்தமாக இந்த அரசாங்கமும் பொறுப்பாய்ந்த அமைச்சர்களும் மீண்டும் ஒரு உரை திரும்பி பார்த்தார்கள் ஆனால் நல்லதாக அமையும் என்று நான் நினைக்கின்றேன். அல்லது தொழிற்சங்க போராட்டம் மிக மோசமாக வெடிக்கக்கூடிய ஒரு சூழ்நிலை ஏற்படும். எங்களுக்கு முழு நாடுமே இன்றைக்கு ஆதரவளித்திருக்கின்றார்கள். வடகிழக்கு மக்கள், மலையக இளைஞர்கள் கொழும்பிலே, நேற்று காலிமுகத்திலே, மற்ற வெளிநாடுகளிலே இன்றைக்கு மலையக மக்களுக்கு ஆதரவளித்து அவர்கள் வீதிக்கிறங்கி இருக்கின்றார்கள். அவர்களுக்கு இந்த உயரிய சபையிலிருந்து எனது நன்றிகளை நான் தெரிவித்துக் கொள்ள ஆசைப்படுகின்றேன். தொடர்ந்து அடுத்த கட்ட போராட்டம் அரசியல்வாதிகளுடைய போராட்டமாக அமைய வேண்டும். அரசியல்வாதிகளுடைய போராட்டம் பிரதேச சபை தொடக்கம் மாகாண சபை பாராளுமன்றத்திலே இந்த மலையக மக்கள் சார்பாக பிரதிநிதித்துவப்படுத்துகின்ற அனைத்து உறுப்பினர்களும் ஒரு கூரையின் கீழ் அமர்ந்து சில முக்கிய தீர்மானங்கள் எடுக்க வேண்டிய சூழ்நிலை ஏற்படும். அந்த தீர்ப்பு, அந்த முடிவு கசப்பானதாக அமையும் என நான் கூறிக்கொள்ள ஆசைப்படுகின்றேன். ஆகவே இந்த உயர் சபையிலே பாராளுமன்றத்திலே வரவு செலவு திட்டம் வர இருக்கின்றது, இன்னொரு வேலை திட்டங்கள் நடைபெற்று கொண்டிருக்கின்றன. ஆனால் எங்களுக்கு இந்த பெருந்தோட்ட மக்களுடைய சம்பள உயர்வு, அவருடைய பொருளாதாரத்தை சக்திமத்படுத்தக்கூடிய வேலை திட்டங்களை இந்த அரசாங்கம் இந்த ஓரிரு நாட்களுக்குள் உடனடியாக நடவடிக்கை எடுக்காவிட்டால் நாங்கள் எங்களுடைய நிலைமையை மீள் பரிசீலனை செய்ய வேண்டிய சூழ்நிலை ஏற்படும் என தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ஓம் ஸ்துதி. மீளாங்கட்ட கருள் மல்வீர வம்ச மந்திரித்துமா ஒபத்துமாட்ட வினாடி பகலோ காலியத்தின்
ஓம் ஸ்துதி கருமூலாசனாரூட மந்திரித்துமேனி பஞ்சதந்திரே கியன பொத்தே தியனவா கரு மூலாசுடானரூட மந்திரித்துமேனி ஏ ரஜகினுகுட்ட புத்து துந்தினே கிட்டியாய் கேலா එක පුතෙක්ගේ නම බහුශක්ති. අනෙක් පුතාගේ නම උග්‍රශක්ති. ඊළඟ පුතාගේ නම අනන්ත ශක්ති. හැබැයි මේ බහුශක්ති, උග්‍රශක්ති, අනන්ත ශක්ති කියන පුත්තු දුන්දනාම මෙලෝ දෙයක් ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා එක වෙලාවක රජු කියනවා තමන්ගේ උපදේශකයන්ට නූපන් පුතු ගැන ඇති වෙන වේදනාව හිතේ සමනය කරගන්න පුළුවන්. එයා ඉපදුනේ නැහැ කියලා හිතලා. මැරිච්ච පුතු ගැන ඇති වෙන වේදනාව සමනය කරන්න පුළුවන් දැන් ඒක වෙලා ඉවරයිනේ කියලා හිතලා මෝඩ පුත්තු විසින් ඇති කරන වේදනාව සමනය කරන්න අමාරුයි කියලා දැන් මේ අද මේ රට මේ වේදනාව විඳින්නේ මෝඩ පුත්තුන්ගේ ආණ්ඩුවක් හදාගත්තු වන්දා මේ මෝඩ පුත්තුන්ගේ ආණ්ඩුව ගත්තු මරි මෝඩ තකතිරු අමන ආර්ථික උපාය මාර්ගය නිසා තමයි අද මේ රටේ ආර්ථිකය මේ ප්‍රපාතයකට ඇද වැටලා තියෙන්නේ දැන් ඔබතුමිය දන්නවා 2014 අගවෙනකොට ලංකාව ඩොලරයකට ගිවි රුපියලට 1 රුපියල් 132යි. අද ඒක 174ත් පහු වෙලා. රුපියල් 40කට වැඩි මුදලකින් අව ප්‍රමාණය වෙලා. 1 රුපියලකින් ඩොලරයට සාපේක්ෂව රුපියල වැටෙනකොට මේ රටේ ණය බර රුපියල් බිලියන 55කින් ඒ හේතුව නිසා ඉහළ යනවා. රුපියල් බිලියන 55ක් කියන්නේ කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න යන වියදම 1 රුපියලකින් රුපියල වැටෙනකොට රුපියල් බිලියන 55කින් ණය බර ඉහළ යනවා දැන් රුපියල් 40කින් වැටිලා කොළඹ කටුනායක අධිවේගී මාර්ග 40ක් හදන්න තිබිච්ච මුදල අමතිරේකව ණය බරට එකතු වෙලා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වගේ 40ක් හදන්න තිබිච්ච මුදල් තමයි එහා සමාන මුදල් ප්‍රමාණයක් තමයි ණය බර බිලියන ගානකින් මේ නිසා මිහිල ගියේ. තමුන්හන්සලගේ ආණ්ඩුව එක දවසක් තිබුණා රුපියල 2.2කින් පහළට කඩාගෙන වැටුණා. දැන් මේ වසර තුනමාරේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 107.8ක ප්‍රමාණයෙන් කඩා වැටලා තියෙනවා. ඒ නිසා මේ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගන්න බැරි ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කරන ගමන් යුද්ධයට අවි ආයුධ ගේන ගමන් මේ රටේ ආර්ථිකයත් කලමනාකරණය කරන ගමන් රුපියලත් බේරගෙන රටත් බේරගත්තා. රට බේරගන්න කියලා ආපු කට්ටිය දැන් අපිට කියනවා රුපියල බේරගන්න මැදිහත් වෙන්න කියලා. ජනතාවනි රුපියල බේරා ගැනීමට එක්වව් කියලා. කවුද හිතුවේ රුපියල බේරගන්න සටන් වදින්න වෙන දවසක් උදා වෙයි කියලා. දැන් ගරු මූලස්නාරුවට මන්ත්‍රීතුමියනි අපේ රුපියල කඩා වැටලා තියෙන්නේ ඩොලරයට සාපේක්ෂව විතරක් නෙවෙයි ඉතියෝපියාවේ බීර් කියන මුදල් ලේඛකයට සාපේක්ෂව 9.2කින් කඩාගෙන වැටිලා බංග්ලාදේශයේ ඩකා කියන මුදල් ලේඛකයට සාපේක්ෂව 7.5කින් කඩාගෙන වැටිලා සිම්බාබ්වේ ඩොලරයට සාපේක්ෂව රුපියල් 111.1කින් කඩාගෙන වැටිලා මේ වසර 3ට විතරක් 2015 2017 අතර කාලයේ විතරක් රුපියලේ වැටීම නිසා පමණක් මේ රටේ ණය බර රුපියල් බිලියන 696.9කින් ඉහළ ගියා. තමුන්නාන්සේලාගේ අගමැතිතුමාලා ජනාධිපතිතුමාලා මැති ඇමතිවරුන්ට මේක ප්‍රශ්නයක් නෙවෙයි. අතිරේක දීමනා හම්බ වෙනවා. අතයට තව දේවල් හම්බ වෙනවා. ඒ වරප්‍රසාද හම්බ වෙනවා. රජයේ මුදලින් යැපෙනවා. ඒ නිසා තමුන්නාන්සේලාට මේක අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි බදු බර ඉවස ගන්න බැරුව සියදිවි නසා ගන්න වෙච්ච ඉරණමට වැටිච්ච මිනිස්සු මේ පොළොවේ අද ජීවත් වෙනවා. තමන්ගේ දෛනික ආර්ථික කළමනාකරණය කරගන්න බැරුව 17 ණය වෙලා උගුරු දණ්ඩ හිර වෙන මට්ටමට ණය වෙච්ච මිනිස්සු මේ රටේ අද ජීවත් වෙනවා. ඈත පිටිසර රජරට ප්‍රදේශවල කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රදේශවල ජනයා වගා කරගන්න බැරුව වද වේදනා විඳිනවා. කරන්න රස්සාවක් නැතුව වද වේදනා විඳිනවා. රැකියා දසලක්ෂයක් උපදවන්න ආපු ආණ්ඩුව මේ පෞගේ අවුරුතුමට රැකියා ලක්ෂ 2කට වඩා රැකියා කරපු අය පාරට ඇද වට්ටලා දාලා තියෙනවා. අපි නෙවෙයි කියන්නේ මහ බැංකු වාර්තාව. ඒ නිසා මෙතෙන්ට මේ රට වැටුනේ කොහමද? රුපියල අවප්‍රමාණය කරන්නේ අපිද? රුපියල වැටෙනකොට ඒ නිසාම වැඩි වෙන ආනේනික වියදම් භාණ්ඩවල වියදම් ඒ ජීවන බර කවුද උසුලන්නේ? ඒ මිනිසුන්ට මොකද ලැබෙන සහනේ? එක පැත්තකින් ඒ බර පැට වෙන අතරේ අනෙක් පැත්තෙන් බදු බර පටවනවා. ජාත්‍යන්තර මුල්‍ය ආරමුදල ගානා කියන අප්‍රිකානු රටට හදපු පනත තමයි මේගොල්ලෝ මේ ගෙනල්ලා සම්මත කළේ. ඒකේ පරිවර්තනයක්. ගානා කියන නම වෙනුවට ශ්‍රී ලංකාව කියලා දැම්මා. ඒ ගානාවලට හදපු ඒ ආර්ථිකයේ වනසාලීමේ බදු ප්‍රතිපත්තිය තමයි ලංකාවට ගෙනල්ලා පැටවුවේ. දැන් මුල්‍ය ආරමුදල තමුන්නාන්සලගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ. විදේශ මුල්‍ය සම්පත් වලට දෙන ණය වාරිකය දෙන්නේ ඉතුරු වැඩ ටික කරාම ඒ විදිහට තමුන්නාන්සලව බ්ලැක්මේල් කරලා ඉවරයි. ජාත්‍යන්තර මුල්‍ය ආරමුදල මේ බදු ප්‍රතිපත්ති අරන් එන්නේ රටක් වට්ටන්න. ඒක තමයි ලව ලිබරල් වාදී ආර්ථික මූලෝපාය. රටක් වට්ටන්න. දැන් බලන්න තමුන්නාන්සලා රුපියල වැටෙනකොට අහසට බැනලා වැඩක් නැහැ. රුපියල වට්ටගත්තේ මේ විදිහට තමුන්නාන්සලා ගෑන්ඩුව. ආහාර ආනේනේ සඳහා අපි දන්නව ගරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමියනි ආනේන වියදමින් 10%කට වඩා අපේ ආහාර ආනේනේ. ඒතොර මේ 10%ම රුපියල වැටෙන නිසා පමණක් මිල ඉහළ යනවා. ඒ විතරක් නෙවෙයි. තමුන්නාන්සල කල්පනා කරලා බලන්න මේ රුපියල වැටිච්ච විදිය. 2015 මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් වෙලා තිබුණා මෙරට පාම් පිටි පරිභෝජනය. 2017 මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් වුණා. 13-17 වුණා. අවුරුදු දෙකයි. මොකද මේ උනේ? මේ තමුන්නාසල පාම් පිටි වලට දුන්න රුපියල් මිලියන 34000ක බදු සහනයක්. ඒ මිලියන 34000ක බදු සහනයක් දුන්නට පාන් ගෙඩිය මිල අඩුුනේ නැහැ. රුපියල් මිලියන 34000ක බදු සහනයක් අවුරුද්දකට තිරිඟු පිටි ආනයනය කරන සමාගම් වලට ඒ මිලියන 34000ක බදු සහනය දුන්නම පාම් පිටි පරිභෝජනය වැඩි වෙනවා. ඒ සල්ලි ටික රටෙන් එළියට යනවා. දැන් කියනවා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගන්න එපා, කාර් ගේන්න එපා, අර වගේ ඉන්න එපයි කියලා. රජයේ සේවකයන්ට දීලා තිබිච්ච වාහන බලපත්‍රයට තට්ටු කරනවා. කොහමද රටක් හැදෙන්නේ? තමුන්නාසල ඊළඟට ඒ විතර නෙවෙයි ආනයනික කිරිපිටි වලට අපේ ආණ්ඩුව කාලේ තිබුණා කිලෝග්‍රෑම් එකකට රුපියල් 225ක විශේෂ බද්දක්. ඒ දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය දිනු කරන්න පැල්වත්ත කියන සමාගම් වලට වෙළඳපොලේ ශක්තිමත්ව ස්ථාපිත වෙන්න ඉඩ හදලා දෙන්න. ස්වදේශික නිෂ්පාදකයාට මාවත හදන්න. ආනයනික කිරිපිටි වලට කිලෝග්‍රෑම් එකකට රුපියල් 225ක බද්දක්. දැන් බලන්න ඔබතුමිය හොයලා 2016 වෙනකොට 4 වතාවකදී මේ බදු අඩු කළා. බදු අඩු කළා. දැන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට තියෙන්නේ රුපියල් 2ක බද්දක්. රුපියල් 2ක බද්දක්. එතකොට මොකද වෙන්නේ? ආනයනික කිරිපිටි පරිභෝජනය වැඩි වෙනවා. දේශීය කිරිපිටි නිෂ්පාදකයාට වෙළඳපොලේ හිමි වී තිබෙන ස්ථානය අහිමි වෙනවා. මෙහෙම මේ මීහරක් ප්‍රතිපත්තිය අනුගමනය කරලා රුපියල රකින්න පුළුවන්ද? රුපියල ශක්තිමත් කරන්න පුළුවන්ද? ආනේනික පහම් පිටිකාරයට දෙනව බදු සහන, ආනේනික කිරි පිටිකාරයට දෙනව බදු සහන, දේශීය කිරි නිෂ්පාදකයට දීපු බදු සහනයක් මට කියන්න, ස්වදේශික කර්මාන්තකාරයට දීපු බදු සහනයක් මට කියන්න. මේ රටේ ඉපදිච්ච, මේ රටේ හැදුණු වැඩුණු, මේ රටේ අධ්‍යාපනය ලැබලා, මේ රටේ තමන් සොයාගත් දැනුමෙන් මේ රටට යමක් නිපදවලා දෙන මේ රටේ කර්මාන්තකාරයෙකුට දීපු බදු සහනයක් තියෙනවා නම් කියන්න. නෑ, සියල්ල ආනේනික සමාගම් වලට තමයි තමුන්නාන්සල මේ බදු සහන දුන්නේ. ඒ නිසා මේ රුපියල් දෙකට අඩු කරා කිරිපිටි කිලෝග්‍රෑම් එකකට තිබ්බ බද්ද, මේ නිසා ආණ්ඩුවට අහිමි වන බදු ආදායම හා අයුතු ලාභය අවුරුද්දකට රුපියල් මිලියන 18,000යි. වසරකට මෙට්‍රික් ටොන් කිරිපිටි 80,000ක් ආනයනය කරනවා. මෙට්‍රික් ටොන් 80,000ක්, නිකන් හිතන්න රටෙන් එළියට යන සල්ලි ප්‍රමාණය කොච්චර ප්‍රබලද කියලා. ආණ්ඩුවට අහිමි වෙනවා බදු ආදායම රුපියල් මිලියන 18,000ක් අවුරුද්දකට. ආණ්ඩුව බදු ආදායම ආනයනික කිරිපිටි වලට බදු සහන දෙනවා, එතනින් ලැබෙන බදු ආදායම අඩු වෙනවා. ඒ අඩු වෙන බදු ආදායම සොදේශික ව්‍යාපාරිකයා මත පටවනවා. සොදේශික ව්‍යාපාරිකයා ඒ බදු ගෙවාගෙන තමන්ගේ ව්‍යාපාරය කරගන්න බැරුව ලත වෙනවා. මේක තමයි අද මේ රටට වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් රුපියල් මිලියන 18,000ක් නේ අහිමි වෙන ලාභ. ඒ මුදල රටේ සමෘද්ධි සහනාධාරය දෙන්න යන්නේ ඊට වඩා අඩු මුදලක්. සමෘද්ධි සහනාධාරය දෙන්න යන්නේ මුළු රටේම දුගී දුප්පත් ජනයාට අවුරුද්දකට ඊට වඩා අඩු මුදලක්. ඊට වඩා වැඩි රුපියල් මිලියන 18,000 බදු ආදායම අහිමි වීම. ඉතින් මෙහෙම ආණ්ඩුවක් යටතේ රටක් කොහොමද නැගිටින්නේ? මෙහෙම ආණ්ඩුවක් යටතේ රටක් කොහොමද නැගිටින්නේ? කිරිපිටි හා පාම්පිටි බදු සහනෙන් විතරක්, මේ දෙකටම දීපු බදු සහන වලින් විතරක් අහිමි වෙච්ච බදු ආදායම අවුරුද්දකට රුපියල් මිලියන 52,000යි. අවුරුද්දකට රුපියල් මිලියන 52,000යි. මේ බදු සහනින්ද කිරිපිටි මිල අඩුුනේ නැහැ. මේ බදු සහනින්ද පාංගෙඩිය මිල අඩුුනේ නැහැ. මේ බදු සහනය දෙනවා දීපු ඇමතියයි කොම්පැනියයි බදු සහනේ අවුරුද්දට ලැබෙන ගාණ බෙදා ගන්නවා. ඒක තමයි අලුත්ම හොරකම් කරන උපක්‍රමය වෙලා තියෙන්නේ. ඇයි බැඳුම් කර වලින් ගහුවොත් අතේ මහට්ටු වෙනවනේ. ඒ හින්දා මේක තමයි දැන් අලුත් ක්‍රමය. දැන් බලන්න, සිංගප්පූරුව වෙළඳ ගිවිසුමෙන් තමුන්නාන්සල බදු සහන දෙනවා. සිංගප්පූරුව පූර්වෙන් ගේන භාණ්ඩ වලින් දැනට අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් බදු ආදායම උපදවනවා රුපියල් මිලියන 1600ක්. දැන් මොකද වෙන්නේ බදු සහන දුන්නම? ඒ මුදල නැති වෙනවා. රුපියල් මිලියන 1600ක් අවුරුද්දකට ලැබෙන බදු ආදායම අපි අහිමි කරගන්නවා. ඊළඟට ඒ රුපියල් මිලියන 1600 සොදේශිකයාගේ කර මත පටවනවා. සොදේශිකයාට ඔරොත්තු දිය නොහැකි, දරාගත නොහැකි අධික බදු බරක් පටවනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? සොදේශිකයා ආර්ථිකයේ රඟ දක්වන ලද භූමිකාව අහිමි වෙනවා. සොදේශිකයාට භූමිකාව අහිමි වෙනකොට මොකද වෙන්නේ? විදේශිකයාට පාර අරිනවා. එට්කා ගිවිසුම දෙසැම්බර් වල අස්සම් කරනවා කියලා ඉන්දියානු මාධ්‍ය කියනවා. එට්කා ගිවිසුම දෙසැම්බර් වල අස්සම් කරොත් මේක අන්න සොදේශිකයා ආර්ථිකයේ වැටෙනකොට ලයිකා මොබයිල් කාර්යය වැටිච්ච EAP ආයතන ජාලය තමන්ගේ සල්ලි වලින් කොටි සල්ලි වලින් ග්‍රහණයට ගත්තා වගේ ස්වර්ණවාහිනී නාලිකාවත් ඇතුළුව දැන් සරෝයි එක අයිති ලයිකා මොබයිල්ට කොටි සල්ලිකාරයට, ඉම්පාලා රාජගිරි අයිති ලයිකා මොබයිල් කොටි සල්ලිකාරයට, මේ රටේ සිනමා ශාලා වලින් වැඩි ප්‍රමාණයක් අයිති ලයිකා මොබයිල් කොටි සමාගමට. ලයිකා මොබයිල් කියන්නේ කොටින්ට අරමුදල් නිපදවන්න හදපු සමාගමක්. චන්ද්‍රිකා කුමාරතුංග නෝන තමයි මේ ගනුදෙනුව පිටිපස්සේ හිටියේ. මනෝ තිත්තවැල්ල තමයි කපුකම කළේ. මනෝ තිත්තවැල්ලන්ට හම්බෙච්ච ගානවල අපි දන්නවා. අන්න ඒ විදිහට තමයි සොදේශිකයාට ඒ අවස්ථාව අහිමි වෙනවා, විදේශිකයා ඒ අවස්ථාව අත්පත් කරගන්නවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් දෙන බදු සහන ටික ඔක්කොම දුන්නම මේක තවත් වර්ධනය වෙනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි මේක තමයි ජාත්‍යන්තර මුල්‍ය ආරමුදල ඇතුළු මේ ආර්ථික මූලෝපාය අනුගමනය කරන උදවියට අවශ්‍ය වෙලා තියෙන දේ. මේක තමයි ඒගොල්ලන්ට ඕනේ, විදේශිකයාට දොර අරලා දෙන්න. දැන් තමුන්වහන්සේලා ආවට පස්සේ මේ රටට ගේන ඩොලර් විදේශ මුදල් අපේ ආණ්ඩුව කාලේ තිබුණා ඒ අපන මේ ඒ පනත අනුව අපේ ආණ්ඩුව කාලේ තිබුණා මහ බැංකුව අධීක්ෂණය කරනවා. මහ බැංකුව දැනුවත් වෙන්නේ ගෙනියන්නෙත් දැනුවත්ව ගේන්නෙත් දැනුවත්ව. ඒ අධීක්ෂණය නැති වුණා. එතකොට දැන් කළු සල්ලි වලට විදේශ මුදල් ගේන්න පුළුවන් වුණා. ඒක මහ බැංකුව දන්නේ නැහැ. ඒ අතර තමුන්වහන්සේලා ඉඩම් සින්නක් කරව මිලදී ගන්න පුළුවන් විදියට විදේශිකයාට නීතිය හදලා දුන්නා. ඩිපාර්ට්මන්ට් බිල්ඩින් එක හිටපු විදේශිකයෙක් අපේ ආණ්ඩුව කාලේ ගෙයක් ගත්තා නම් 100ට 100ක බද්දක් ගෙව්වා. ගේ මිල වගේ දෙගුණයක්. තමුන්වහන්සේලාගේ ආණ්ඩුව ඒක බිඳුවට බැස්සුවා. විදේශිකයාට ගහන බදු බස්සනවා. දැන් විදේශිකයා ඒකේ ගන්නෙත් ඒ ගානට, සොදේශිකයා ඒකේ ගන්නෙත් ඒ ගානට. විදේශිකයාව දිරිගන්නනවා. විදේශිකයාට ඉඩම් සින්නක් කරව මිලදී ගන්න නීති හදනවා. විදේශිකයාට කළු සල්ලි අරන් එන්න තියෙන බාධා වයින් කරනවා. විදේශිකයාට අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් ගන්න තියෙන බාධා වයින් කරනවා. එතකොට ආර්ථිකයක් වැටෙනකොට සොදේශිකයා හොම්බෙන් යනකොට ඒ අවස්ථාව කුණු කොල්ලට අත්පත් කරගන්න විදේශිකයාට මඟ පෑදෙනවා. එක්කගි විසුම ගැහුවොත් රම්පෙට පුරි හැලෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අවසානයේ වෙන්නේ තමන්ගේ රාජ්‍ය තමන්ට අහිමි වෙච්ච සොදේශිකයෙක් බවට මේ රටේ මිනිහපත් වෙනවා. නව ලිබරල්වාදී මූලෝපාය කියන්නේ ඒකට. සොදේශිකයාට සිය රාජ්‍ය අහිමි කිරීම, සොදේශිකයා සිය රාජ්‍ය තුල දෙවෙනි පෙළ පුරවැසියෙක් බවට පත් කිරීම, දෙවෙනි පෙළ රටවැසියෙක් බවට පත් කිරීම, විදේශීයකරණය අපිට අදාළ නැහැ. විදේශීයකරණය චීනෙටද ඇමරිකාවටද ඉන්දියාවටද කෝකටද කියලා, කෝකට වුණත් වෙන්නේ මේ රාජ්‍ය සොදේශිකයාට අහිමි වීම. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ යන ආර්ථික මූලෝපාය තියෙන වැරද්ද. සොදේශික ආර්ථිකයට අද ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකාවේ කරන්නේ මේ අගමැති වික්‍රමසිංහ මෙහෙ කරන එකද? ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකාවේ කරන්නේ විදේශ නිෂ්පාදන වලට බදු වැඩියෙන් ගහනවා. චීනෙන් එන ඒවට බදු 140යි. චීනෙන් නිපදවලා ඇමරිකානු වෙළඳපොළට එන ඒවට. ඊළඟට දිරිගන්වනවා ඒ ඇමරිකානු කර්මාන්තකරුවා. දැන් ඇපල් iPhone එක හදන ඇපල් සමාගම චීනේ තියෙන ෆැක්ටරිය ගලවලා ඇමරිකාවේ එක දාන්න හදනවා. චීනේ හරහා නිෂ්පාදන ඇමරිකානු වෙළඳපොළට එවනකොට බදු වැඩි. ඒ නිසා චීනේ තීරණය කළා තියෙන ඇමරිකාවෙන් තෙල් ගන්නෙ නැහැ කියලා. ඒ ගැටුම එන්නේ මොකද්ද? අන්න අර සොදේශික ආර්ථිකයට ඕන කරන විදිහට ට්‍රම්ප් ජනාධිපතිතුමා තීරණ ගන්නකොට ඒක චීනයට ප්‍රතිවිරෝධයක් බවට පත් වෙනවා. මෙතන වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ට්‍රම්ප්ගේ අනිත් පැත්ත. අපි හිතුවේ මෙතුමා ට්‍රම්ප් අනුගමනය කරයි කියලා. ට්‍රම්ප්ගේ අනිත් පැත්ත. මේක විදේශිකයට පාර කපන්නේ. විදේශිකයට බදු සහන දෙන්නේ. සිංගප්පූරු කිවිසුමෙන් විදේශිකයට දොර අරින්නේ. එක්ක කිවිසුම ගැහුවත් ඉන්දියානුවට දොර අරින්නේ. සොදේශිකයට බදු සහන නැත. සොදේශිකයට අතිරේක බදු. තව තවත් බදු. අවසානයේ තමන් උපන් රාජ්‍ය තුල උපන් භූමිය තුල දෙවෙනි පෙළට ඇද වැටිච්ච රටවැසියෙක් බවට මේ රටේ සොදේශික ජනයාපත් වෙනවා. මේක තමයි මේ ගමනේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ රාජ්‍ය අහිමි වීම ආර්ථිකයේ විතරක් නෙවෙයි, ආර්ථිකයේ පැත්තෙන් සොදේශිකයා මෙහෙම අනාථ කරනවා, ජාතික ආරක්ෂාව පැත්තෙන් ආරක්ෂක හමුදා දුර්වල කරනවා, බුද්ධියංශ නිලධාරීන් හිරේ දානවා, නාවික හමුදාවේ නිලධාරියෙක් වුණ අදත් හිරේ දාන ලෑස්ති වෙලා ඉන්නවා, මොනාහරි චෝදනාවක් පටලවලා හිරේ දානවා, ජිනීවා මානව හිමිකම් කොමිසම ලම් වෙනකොට බුද්ධියංශ හිරේ දානවා, ලම් වෙනකොට හිරේ දානවා. අන්න ඒ රාජ්‍ය ආරක්ෂාව දුබල කිරීම, බෙලහීන කිරීම, කොටින්ට වන්දි දෙනවා. ලන්දන්නේ ත්‍රස්තවාදීන්ට වන්දි දෙන ලෝකේ අරුම පුදුම එකම රට. රජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තව මරපු කොටියට බාබුටත් හම්බෙනවා වන්දි. බාබුගේ පවුලට අම්මයි තාත්තයි නැතත් වෙන පවුලේ අය ඉන්නවනේ ඒත් දෙනවා. ගාමිණී දිසානායක මහත්තයාව මරපු කොටින්ගේ ඒ කොටිය මැරෙන්න නම් ඒ පවුලට වන්දි හම්බෙනවා. ඒ පනතේ තියෙනවා ඒ වන්දි දෙනකොට විවේචනය කරොත් මහාධිකරණයට අපහාස කරාසේ සැලකෙනවා, අභියාචනාධිකරණයට අපහාස කරාසේ සැලකෙනවා. අපි හිතමු දැන් බාබුගේ පවුල කෙනෙකුට වන්දිය දෙනකොට අපි ඒක විවේචනය කළොත් අභියාචනාධිකරණයට අපහාස කළාසේ සලකනවා. ඒ කියන්නේ අපේ කටවලුත් වහනවා. මේක පුදුම ලෝකයක්, මේක පුදුම ආණ්ඩුවක්. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන වැල්බයිලා කියලා මෙතනට ආවේ. අද මේ රටේ මිනිසුන්ගේ කටවල් වහලා තමයි කොටි අපරාධකාරයන්ට, ත්‍රස්තයන්ට මේ රට බෙදන්න ආපු ඒ මිනිමරු ත්‍රස්තවාදී කල්ලියට සල්ලි දෙන්නේ. වන්දි දෙන්නට කමක් නැහැ. අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට යුද්ධයෙන් බැටකාපු. නමුත් මේ වන්දි දෙන්නේ මේ රට බෙදන්න සටන් කරලා ත්‍රස්ත ක්‍රියාකම් කරලා දළදා මාලිගාවට ගහලා මැරිච්ච කොටියගේ පවුලට වන්දි දෙනවා. ජයශ්‍රී මහ බෝධියට ගහලා මැරිච්ච කොටියට වන්දි දෙනවා. කාන්තක්කුඩි මුස්ලිම් දේවස්ථානයට ගහලා මැරිච්ච කොටියගේ පවුලට වන්දි දෙනවා. කදිරගාමර මරලා මැරිච්ච කොටියට වන්දි දෙනවා. ඩග්ලස් දේවානන්ද මරන්න කීප වතාවක් උත්සාහ කරලා මැරිච්ච කොටින්ට වන්දි දෙනවා. මේ වන්දි දෙන්නේ එහෙම. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රට අද ඉතා විසකුරු බීනකුරු ගමනක යන්නේ. රාජ්‍ය අරාජිකයි, රාජ්‍ය ස්වදේශිකයාට අහිමි, රාජ්‍ය ආරක්ෂාව බිඳවට්ටුන් ලැබමින් තිබෙනවා. ඒ නිසා මේ ගමන අපි පක්ෂ කීපයක ඉන්න පුළුවන්, අද ආණ්ඩු පක්ෂය හෙට විපක්ෂේ, මොන වුණත් මේ රට අපිට තියෙන්න ඕනේ, මේ රාජ්‍ය අපට තියෙන්න ඕනේ. මේ ජාතික රාජ්‍ය චිරාත් කාලයක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ රැක බලාගත් රාජ්‍ය, ක්‍රිස්තු පූර්ව දෙකේදී දුටුගමුණු මහරජුරුව ඒක ඡත්‍ර කරපු රාජ්‍ය, මේ මහා සભ્યත්වයක් දරාගෙන ඉන්න රාජ්‍ය, තේරවාදී බුද්ධාගමෙන් පෝෂණය වෙච්ච රාජ්‍ය.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාර්යය
මේ රාජ්‍ය අපට ආරක්ෂා වෙන්න ඕනේ. මේ රාජ්‍ය අහිමි කරමින් රාජ්‍ය තුල ස්වදේශිකයා අවතැංගුවේ බවට පෙරළෙන මේ ආර්ථික
ගමන වහාම නතර කළ යුතුයි. එසේ නොවන තාක් දුරට රාජ්‍ය උරුමය අපිට අහිමි වෙයි, රාජ්‍ය අයිතිය අපිට අහිමි වෙයි. සොදේශිකයා තමන් උපන් භූමිය තුළ අසරණේ අනාතුවෙක් බවට පත් වෙයි. මේක විදේශීයකරණය වීම පමණක් සීක්‍රව සිදුවේ. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, පක්ෂ දේශපාලනයේ පැත්තකට දාලා මේ කියන දේ පිළිබඳව මා පිළිබඳව තිබෙන අර්ථකථනය අනුව නිගමනයකට නොවේයි. මේ කියන කරුණු අනුව මේ ගැන හිතලා බලලා මේ යන විපත්තිදායක මාවතෙන් අපේ ස්වදේශිකයා ස්වදේශිකයාට අයිති රාජ්‍යයක් ආරක්ෂා කරගන්න අපි සියලු දෙනාම කැපවෙමු කියලා ආරාධනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔබතුමියට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට මුජිබ රහුමන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමියනි. විශේෂයෙන්ම අද මේ ඉදිරිපත් කරලා තියෙන මුදල් පනත හා සම්බන්ධ කරුණුත් එක්ක කතා කරනකොට මෙතන අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ වර්තමාන දේශපාලනය ගැනත් කතා කළා. මෙතන ලොකු චෝදනාවක් ගේනවා, දැන් මේ කොටින්ට අපි මුදල් දෙනවයි කියලා. බාබුට, ඒ වගේම ගාම් දිසානායක හිටපු ඇමතුමාව ඝාතනය කරපු අය, මේ මුස්ලිම් ජනතාව ඝාතනය කරපු අයට අපි වන්දි දෙනවයි කියලා. ගරු සභාපතිතුමියනි, අපි දන්නවා මේ රටේ යුද්ධය ඉවර වෙලා අපි මේ අලුත් ගමනක් පටන් අරන් තියෙන්නේ. මේ සංහිඳියාව ඇති කරන්න ලේසි නෑ. මේක LTT එක වෙන්න පුළුවන්. LTT එකේ ඉන්න දෙමළ තරුණයෝ කියලා කියන්නේ මේ රටේ තරුණයෝ. ඒගොල්ලෝ මේ ඉන්දියාවෙන් ආපු කල්ලතෝණිවත් කවුරුවත් නෙමෙයි. ඒ හින්දා ඒ තරුණයෝ වැරදි මාවතක ගියා. ඒ වැරදි මාවතක ගිය තරුණයෝ අද පුනරුත්ථාපනය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 12,000ක් එළියට දැම්මා LTT සංවිධානයේ. ඇයි දැම්මේ? උතුරු නැගෙනහිර ඡන්දෙ දිනන්න 12,000ක් මහින්ද රාජපක්ෂ මහත්තයා නිදහස් කරා. රයිට්.
ඒගොල්ලන්ට
ඔබතුමියගෙන කටහඬ අහන්න ආසයි. ගරු මුලසනාඩුඩු මන්ත්‍රීතුමියනි, මෙතුමා සභාව නොමග යවීමක් කරනවා. අපි කියන්නේ නෑ කොටි සංවිධානයේ හිටපු අය පුනරුත්ථාපනය කරලා ඒගොල්ලෝ නිසිමගට ගෙනලා සමාජගත කරන්න එපා කියලා. ඒක මුජිබ මන්ත්‍රීතුමා, ඒක එක දෙයක්. ඒකට අපි එකඟයි. නමුත් ත්‍රස්ත ක්‍රියාමාර්ගවලට ඇවිල්ලා මැරුම් කාපු අයගේ පවුල්වලට වන්දි දුන්නම එතනින් අනාගත පරපුරට දෙන ආදර්ශය භයානකයි.
ඔබතුමාලා හොඳ ආදර්ශයක් දුන්නා.
ඒ කියන්නේ
ඔබතුමා කිව්වා දැන් මෙතන, ඔබතුමා කිව්වා මතක තියාගන්න, ඔබතුමා දැන් මම කිව්වා දළදා මාලිගාවට ගහපු, ඒ වගේම අර අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු, කාතංකුඩියේ මුස්ලිම් ජනතාව මරපු, දැන් ඒ අයටත් අපි සල්ලි දෙනවයි කියලා කිව්වානේ.
ඒ ක්‍රියාමාර්ගවල යෙදিলা, හස්ත ක්‍රියාමාර්ගවල යෙදিলা
උපසභාපතිගේ පවුල්. දැන් ඔබතුමා කියනවා රයිට්. හරි, දැන් ප්‍රශ්නේ ඉවරයිනේ. රයිට්. ගරු සභාපතිතුමියනි, දැන් එතකොට දැන් අපි මෙතනදී මතු කරපු කාරණේ තමයි මේ රටේ සිවිල් යුද්ධයක් වුණා. ඒ සිවිල් යුද්ධයේදී හැම එක්කිනාටම හානි වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ තරුණයෝ, දෙමළ තරුණයෝ වැරදි මාවතක ගියා. ඒතොර ඒ වැරදි මාවතක ගිය තරුණයන්ව නැවත හරි මාවතකට ගෙන යන්න අපේ රජයක් කැඩේට වගකීමක් තියෙනවා. ඕක 71 වුණා. 71 කැරල්ල වුණා. 89 කැරල්ලෙත් මේ රටේ සිංහල තරුණයෝ රාජ්‍යයට විරුද්ධව කැරලි ගැව්වා. කැරලි ගැව්වා මොකද්ද කළේ? අපි අන්තිමට අපි උද්ඝෝෂණය කළා. අපි කිව්වා සියලු දෙනාම නිදහස් කරන්න කියලා කිව්වා. අපි එදා එහෙම එක වෙනුවෙන් පෙනී හිටියේ. ඔබතුමායි මම එක වේදිකාවක හිටියා 89. ඔබතුමාට ඒක මතක නැද්ද? මන් දන්නේ නැහැ. ඒ අපි එදා හිටියා. එහෙමනම් දකුණේ තරුණයන්ටත් ඒ නීතිය නම් ඒක උතුරේ තරුණයන්ටත් ඒ නීතිය තියෙන්න
ඕනේ.
මොකද උතුරේ තරුණයෝ
පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමා
ජනතා විමුක්ති පෙරමුණේ කැරලි ගහපු අයගේ පවුල් වලට වන්දි දුන්නද? වන්දි දුන්නද? වන්දි දුන්නද? ඒ නිසා මේ ජිනීවා වලින් එන න්‍යාය පත්‍රයට කරන්නේ ඩෑස්පෝරත් එක්ක එකතක වෙච්ච දේවල් මේ කරන්නේ. නිකන් මේ සාජීවනේ කියන වචනේ ගණිකා වෘත්තියෝදවත්
එපා. දැන් ඉවරයි. දැන් ගරු සභාපතිතුමියනි, මේ පනත තුල ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ල, 89 කැරැල්ල, ඒ සියලු දේවල් මේ හානිපූර්ණ පනතේ අපි ඇතුළත් කරලා තියෙනවා. ඒකින්ද ඒක සියලු දෙනාටම ඒ වෙච්ච අසාධාරණකම් ඒ පවුල්වලට සාධාරණත්වයේ ඉෂ්ට කරන්න ඕනේ කියන අපි පෙනී හිටිනවා. අපි උතුර වෙනුවෙන් එක නීතියක්, අපි දකුණ වෙනුවෙන් එක නීතියක් පෙනී හිටින්නේ නැහැ. අපි මේ රටේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඒ සියලු දෙනාටම එක නීතියක් කරන්න ඕනේ කියන එක තමයි අපි පෙනී හිටින්නේ. නමුත් මෙතුමන්ලා එම නෙමෙයි. මෙතුමන්ලාට කන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කරගන්නවා. එහෙමයි මෙතුමන්ලා වැඩ කරන්නේ. ඒකයි ඉතිහාසය. මෙතුමා කතා කරා ඉඳගෙන මේ කොහෙද අපේ නුවර නුවර දළදා මාලිගාවට ප්‍රහාර එල්ලපු එක ගැන. එතුමා කිව්වා නුවරට ප්‍රහාර එල්ල කරා, කාතංකුඩියේ ප්‍රහාර එල්ල කරා, ඊළඟට අරන්තලාව භික්ෂු ඝාතනය කරා. මෙතුමා ඉදන් කිව්වා අපි ඒගොල්ලන්ට බන්දි ගමනවයි කියලා. මෙතුමාට මතක නැහැ මෙතුමාත් එක්ක එකට ඒ ආණ්ඩුවේ ඒවට වග කියන්න ඕන කරුණාම්මාන් එක්ක මෙතුමා හිටියා. කවුද අරන්තලාව භික්ෂු ඝාතනය කරේ? කවුද දළදා මාලිගාවට පහර දුන්නේ? කවුද මේ කාතංකුඩියේ මුස්ලිම් පල්ලියේ දේවස්ථානවල මුස්ලිම් අය මැරුවේ? කරුණාම්මාන්. දැන් ඒ කරුණාම්මාන් එක්ක එකට හිටියා.
ඔබතුමා කතා කරා.
කරුණාම්මාන් එක්කට එකට ඉඳපු ජාරූප දිනනවා. දැන් අද ඇවිල්ලා කියනවා කොටින්ට අපි වන්දි ගෙවනවායි කියලා.
ඔබතුමාට මම දුන්නා.
මොකද මේ හතර පිට කතාව? එහෙම කතා කරන්න එපා. ගරු මන්ත්‍රීතුමනි, එක ප්‍රතිපත්තියක ඉන්න කරුණාම්මාන්ලා තමුන්නාසලට හොඳ වෙනකොට හොඳයි. පිල්ලයන් හොඳයි. කේපීලා හොඳයි. ඒ ඔක්කොමලා හොඳයි. ආ පිල්ලයන්ව මහැමති කරන්න පුළුවන්. කරුණාම්මාන්ව ගෙනල්ලා අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කරා. කවුද මේ අරන්තලාවේ භික්ෂු ඝාතනයට වග කියන්න ඕන එක්කෙනා? දළදා මාලිගාවේ මේ මේ පහර එල්ල කරපු එක්කෙනා? වාකාතංකුඩි මුස්ලිම් පල්ලියේ ප්‍රහාර එල්ල කරපු නායකයා? එයාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කරන්න හොඳයි. එයාව හොඳයි. එයා එකට කැබිනට් එකේ වාඩි වෙන්න හොඳයි. එයා එක රැසීම් කතා කරන්න හොඳයි. නමුත් කරුණාම්මාන්ලාගේ පිටිපස්සේ ගිහිල්ලා ඒ තරුණයෝ දහස් ගාණක් ඒ වැරදි මාවතේ ගිය තරුණයන්ට අපි සාධාරණ ඉෂ්ට කරන එක තමයි මේගොල්ලන්ට අමාරුව තියෙන්නේ. කරුණාම්මාට දෙනකොට හොඳයි. පිල්ලයන්ට දෙනකොට හොඳයි. කේපීට දෙනකොට හොඳයි. ඒව ගැන කිසි ගැටලුවක් නැහැ. LTTE එකේ නායකයෝ අර මට මතක නැහැ මඩ කලපුවේ හිටපු සුයිසයිඩ් එකේ නායකයා අන්න ඒගොල්ලන්ව නිදහස් කරා 12000ක් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරු නැගෙනහිර ඡන්දය දිනන්න. එතකොට හොඳයි. එතකොට LTTE එක කොටි නෙමෙයිද එළියට දැම්මේ? කාවද එළියට දැම්මේ? 12000ක් නඩුත් නැහැ මොකුත් නැහැ. එහෙනම් ගරු සභාපතිතුමනි, සභාපතිතුමියනි, අද අපි මේ අලුත් ගමන ආරම්භ කරලා තියෙනවා.
දරු මලිනවස් මහත්මයා ඔබතුමාට අවස්ථාව දුන්නා. මේ ඔබතුමා කතා කරන්න. මුජිබ රව් මන්තුමා කතා කරන්න. හරි හරි.
ආ පොයින්ට් ඔෆ් ඕඩර් යාර දෙන් පොයින්ට් ඔෆ් ඕඩර්.
ගමන් පිට මන්තුමා.
ඒ අලුත් එක්කෙනේ නෑර දෙන්න.
ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා දිගින් දිගටම ප්‍රශ්න කරා. කරුණාම්මාන්ට මේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නයි කියලා මම එතුමායෙන් අහනවා. ලෝකයේ සෑම රටකම ත්‍රස්තවාදීව පුනරුත්ථාපනය කරන්න කටයුතු කර තිබෙනවා. ඒක ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙත් කරා. දකුණේ ත්‍රස්තවාදීන්ටත් උතුරේ ත්‍රස්තවාදී එකලෙසට කරා. හැබැයි මට එක රටක් කියන්න, ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙව්ව එකම එක රටක් මේ.
ගරු සභාපතිතුමියනි, අපි මේ අපි 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 හරි අපි මේ හානිපූර්ණ වගකීම කරලා තියෙන්නේ. හානිපූර්ණ මේ වගකීම පනත ගෙනාවේ මේ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න නෙමෙයි. මේ යුද්ධේ හරහා හානියට පත්වෙච්ච පවුල් ඉන්නවා. මේ යුද්ධේ නිසා අවතැන් වූ අය ඉන්නවා. මේ යුද්ධේ හරහා නොයෙකුත් දකුණ වෙන්න පුළුවන්, උතුර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්. ඒ හානි වෙච්ච පවුල් ගණනාවක්
තියෙනවා.
එක කාරණයක් මට කියන්න තියෙන්නේ. දැන් මෙතන කියවුණ මේ LTTE සංවිධානයට සම්බන්ධ වෙලා හිටි 12000ක් පුනරුත්ථාපනය කරලා එළියට දැම්මේ ඡන්දෙ දිනන්නේ කියලා. ඡන්දෙ දිනන්න නෙවෙයි දැම්මේ. ඒ පුනරුත්ථාපන වගකීම් භාර ඇමතිවරයා හැටියට මම කියනවා. අද ඒ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සාර්ථකභාවය නිසා තමයි අද ඔවුන් අවි අතට ගන්න දේශපාලනයට ප්‍රවේශන වුණේ. ඒ නිසා ඒක සම්පූර්ණ වැරදි අදහසක්.
ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, ඇමතිතුමා, ඔබතුමා ඒ කියපු ඒ 12000 එළියට දැම්මට මම විරුද්ධ නැහැ. මම කියන්නේ හොඳයි. මම කියන්නේ ඔබතුමාලාගේ ওই ඉන්න අය එදා ඒ කරනකොට නිශ්ශබ්දව හිටියා. දැන් අපි කරන්න ගියාම තමයි කොටියට කරන්නේ. දැන් අපි කරන්න ගියාම තමයි කොටියට කරන්නේ. ඕගොල්ලෝ කරනකොට හොඳයි. ඕගොල්ලන් කරුණාම්මාට දෙන්න පුළුවන්, පිල්ලයන්ට දෙන්න පුළුවන්, කේපීට දෙන්න පුළුවන්, 12000ක් එළියට දාන්න පුළුවන්. ඒ ඔබතුමාලා කරනකොට කරන්නේ රට වෙනුවෙන්, දේශප්‍රේමිය වෙනුවෙන්. හරි, එතකොට හොඳයි. දැන් අපි කරන්න හැදුවාම තමයි කොටියට වෙන්නේ. අපි කරන්න හැදුවාම තමයි රට බෙදන්න හදන්නේ. අපි කරන්න හදන්නේ මේගොල්ලෝ ශංගිලායකට විකුණනකොට දේශප්‍රේමී. ඒක දේශප්‍රේමී ක්‍රියාවක්. ෂා ගෝල්ෆේස් එකේ හමුදා කඳවුර විකුණනකොට ඒක දේශප්‍රේමී. ඒක මේ රට පාවල දෙන්නෙත් නෑ රට විකුණන්නෙත් නෑ. දැන් අපි මොකක් හරි කරනකොට රට බෙදෙනවා. රට විකුණනවා. ඉන්දියාවට දෙනවා. සිංගප්පූරුවට දෙනවා. චීනෙට දෙනවා. නමුත් දැන් මේගොල්ලෝ දීපු ප්‍රමාණය දැන් මේගොල්ලෝ කොච්චර ඉඩකඩම් ටික දුන්නාද? ආයේ ඉඩකඩම් කොච්චර දීලා තියෙනවද? ඒ බෞද්ධාතික සමාගම් වලට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. එතකොට ඒව ගැන කතා කරේ නෑ. එතකොට පූස් පැටව් වගේ හිටියේ. එතකොට මේගොල්ලන්ගේ තිකිරි මොලේට ඒව තේරෙන්නෙත් නෑ. එතකොට නිශ්ශබ්දව හිටියේ. දැන් තමයි ඔක්කොම දේවල් තේරෙන්නේ. ඇයි දැන් බලේ නෑ. බලේ නැති වුණාම ජාතිවාදය අවුස්සන්න ඕනේ. මේ දකුණේ සිංහල ජනතාව බය කරන්න ඕනේ. අන්න කොටියා එනවා දැන්. අපි දැන් නැගිටින්න ඕනේ. දැන් මේ දුටු ගැමුණුලා වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඩම් විකුණනකොට මේ දුටු ගැමුණුලා කොහෙද නැහැ හිටියේ. චීනෙට හමුදා කඳවුරු විකුණනකොට දුටු ගැමුණුලා කොහෙද හිටියේ එතකොට? එතකොට යන්න තිබුණා එළියට. ගියේ නැහැ. ගරු සභාපතිතුමනි, තුමියනි, ඒ හින්දා මේ ජාතිවාදී අවුස්සගෙන මේ රට ඉස්සරහට යන්න බෑ. මේ රට වෙන්නේ නැවත මිලෙච්ඡත්තේට අරගෙන යන්න මේ අඬ ගහන්නේ. නැවත ජාතිවාදී ආගම්වාදී අවුස්සලා අපිව නැවත ආපස්සට ගෙන යන්න මේ කතා කරන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි ඉන්නේ ඉතාම තීර්ණාත්මක මොහොත. නැවත අපි මේ මිලෙච්ඡත්තේට ඉඩ දෙනවද? නැවත අපි ආගම්වාදයට ජාතිවාදයට අපි යට වෙනවද? ඒකට විරුද්ධව අපි නැගී හිටිනවද කියන එක තමයි අද අපි තීන්දුව කරන්න ඕනේ. මොකද 2015 අපි ඒකට විරුද්ධව නැගී හිටලා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් උත් රටක් හදන්න ඕනේ කියන එක අද අපි ඉස්සරහට අවිල්ල තියෙනවා. ඒ ගමන යන්න අමාරුයි. ඒක එසේ මෙසේ ගමනක් නෙමෙයි. ඒ ගමනේදී අපිට නොඑක් බාධක
තියෙනවා.
ඒ බාධක උතුරෙත් තියෙනවා, දකුණෙත් තියෙනවා. අපි දන්නවා විග්නේශරවන් කියන කතාවල්. විග්නේශරන්ගේ මල්ලිලා මේ පැත්තෙත් ඉන්නවා. එයාගේ බාප්පලා මේ පැත්තෙත් ඉන්නවා. ඒ හින්දා ඒක අලුත් ගමනක් නෙමෙයි. ඉතිහාසයේ පුරාම හැමදාම අපි මේකට මුහුණ දීලා තියෙනවා. ඒ හින්දා මේ කතා කරන උදවිය තමයි එදා බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කළේ. ඒවල බලවේග මේ ඒගොල්ලන්ගේ බාප්පලා මේ බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කරපු අයගේ බාප්පලා. එදා බණ්ඩාරනායක මැතිතුමාත් මේ ගමන යන්න හැදුවා.
ආශුමාරසිංහ මන්තුමාගේ කාලේ විනාඩි 6ක්
තියෙනවා. ඒ හින්දා ගරු මෙතුමායි කාලෙත් මට ලැබෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, ඒ හින්දා අපි අද තීරණාත්මක මොහොතකට ඇවිල්ලා තියෙනවා. ඒ තීරණාත්මක මොහොත තමයි මේ රටේ අපි මොන ආර්ථික සංවර්ධනය කරන්න හැදුවත්, මොන දේ කරන්න හැදුවත්, මේ රටේ ජාතික සමගිය අපිට හදන්න බැරි නම්, ජාතින් එකමුතුව අපිට හදන්න බැරි නම් අපිට අඩියක් ඉස්සරහට යන්න බෑ අපිට. ඒක තමයි අපිට ලෝකෙ අපිට උගන්වලා දීපු පාඩම. අපි මේ වගේ රටවල් අපි ලෝකෙ දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා දකුණු අප්‍රිකාව, අපි දැකලා තියෙනවා සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, මේ වගේ අපි ලෝක ඉතිහාසය අපි කතා කරනවා චීන ගැන, අපි කතා කරනවා සිංගප්පූරුව ගැන, අපි කතා කරනවා මැලේසියාව ගැන. ඒ සියල්ල දේවල් පුළුවන් වුණා තමන්ගේ රට තුළ ඒ ජාතික සමගිය ගොඩනගා ගන්න, ජාතීන්ගේ අනන්‍යතාවය පිළිගන්න පුළුවන් වුණා. ඒ උඩ තමයි අද ඒ රටවල් අද දියුණු වෙලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, අපිට මේ රටේ ජාතික සමගිය, ජාතීන්ගේ අනන්‍යතාවය, ඒ එකමුතුභාවය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපි අවුරුදු 30ක යුද්ධයකට අපි යට වෙලා හිටපු ජාතියක්. ඒ අවුරුදු 30ේ යුද්ධය, ඒ කූරත්වය, ඒ යුද්ධයේ තියෙන භයානකකම, ඒ බිවුසුණුකම අපි සියලු දෙනාමයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒකෙන් අපි වන්දිකවල තියෙනවා. ඒක උතුර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්. ඒ මැරිච්ච හැම එකෙක්ම මේ රටේ ශ්‍රී ලාංකිකෙක් කියන එක මතක තියාගන්න ඕනේ. මේ අපේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. අපිට විසඳ ගන්න බැරි වුණා. අපිට උත්තර දී ගන්න බැරි වුණා. ඒ හින්දා තමයි අද යුද්ධයකට ගිහිල්ලා අපි යුද්ධයෙන් දහස් ගාණක් ජීවිත දකුණේ හිටපු හම්දා සෙල්දාදෝ, උතුරු නැගෙනහිර සාමාන්‍ය පුරවැසියෝ, ඒ වගේම වැරදි මාවතක් උඩ LTTE එක කියලා බැඳිච්ච තරුණයෝ, ඒ ඔක්කොම අපේ රටේ ළමයි, ඒ ඔක්කොම අපේ රටේ දරුවෝ. අපි ජාතික ගීයේ කියනවා අපි එකමවකගේ දරුවෝ කියලා. ඒක ජාතික ගීයට සීමා කරලා වැඩක් නැහැ. ඒක මේ මහ පොළවේ යථාර්ථයක් කරන්න ඕනේ. එකමවකගේ දරුවෝ කියලා. අපි දන්නවා, නමුත් මේගොල්ලොත් එක්ක ගිහිලා නම් එකමවකගේ දරුවෝ හදන්න බෑ අපිට. එහෙම හදන්න බෑ. ඒ අදහස අපිට පේනවා. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ විතරයි ජීවත් වෙන්න ඕනේ. අනිත් මේ රටේ ආයේ වැඩක් නැහැ. අනිත් ජනකොටස් අදාළ නැහැ අපිට. ඒගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ කියන දේ අපිට තේරෙනවා. අපි ඕක ගැන වාද කරලා තියෙනවා අවුරුදු ගණනාවක්. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳන් ඕක ගැන අපි වාද කරලා තියෙනවා. නමුත් ඕකට පිළිතුරු නැහැ. ඒක මේ අද ආපු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඕක තුල ගමනක් නැහැ ගරු සභාපතිතුමනි. ඕකේ තියෙන ඒ අදහස තියලා දෙන ගමන යන්න පුළුවන් විනාශයකට යන්න පුළුවන්. ඒ අදහස තියලා දෙන ගමන නැවත මෙලෙච්ඡත්වයකට යන්න පුළුවන්. නැවත වර්ගවාදයකට යන්න පුළුවන්. ඒ ගම ඒ අදහස තමයි ඔකේ ගැබ් වෙලා තියෙන්නේ. ඊට යායේ අදහසක් නැහැ. අලුත් අදහස් එන්නේ නැහැ. අලුතෙන් හිතන්නේ නැහැ. ලෝකේ අලුතෙන් දකින්නේ නැහැ. එහෙම මිනිස්සුත් එක්ක රටක් ඉස්සරහට ගෙන යන්න බෑ ගරු සභාපතිතුමනි. යන්න පුළුවන් විනාශයට විතරයි. එහෙනම් අපි බොහොම අමාරුවෙන් අපි අඩුපාඩු තියෙනවා. මේ ආණ්ඩුව තුල අඩුපාඩු තියෙනවා. මේ ආණ්ඩුව තුල ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ගමනක් අපි අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි උතුරේ ඉන්න ජනතාවට අපි දෑත් දික් කරලා තියෙනවා. අපි නැගෙනහිර ඉන්න ජනතාවට දෑත් දික් කරලා තියෙනවා. අපි එක රටකට එක්කම යමු. නමුත් උතුරේ තින්න අපි අපි මේ කියන දේට විරුද්ධ අය ඉන්නවා. විග්‍රහේශර මහත්ය වෙනම ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඒක අපි පේනවා. එයා වෙනම ගමකම ඉන්නවා. නමුත් බහුතර උතුරේ දෙමළ ජනතාව ඒ ගමනත් එක්ක නැහැ. ඒක අපි දැක්කා. අපි ඒක 2015 ජනවාරි 8 වෙනිදා අපි අපි ඡන්දය ඉල්ලනකොට අපි දැක්කා. එදා ස්වාජිලිංගම් ඡන්දය ඉල්ලුවා. ස්වාජිලිංගම් නෙමෙයි ඡන්දය දැම්මේ. මේ බොළන්නරුවේ ඉපදිච්ච මෛත්‍රීපාල මහත්තයා තමයි ඡන්දය දැම්මේ. ඊළඟට වැඩිම ඡන්ද උතුරේ ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකෙන් අපිට පේනවා උතුරේ ඉන්න බහුතරය ඒ අන්තවාදී අදහස් වල ඒ වුන් ඒක ඉල්ලීලා නැහැ. නමුත් අපිට ඒක වගකීමක් තියෙනවා. නැවත ඒ ජනතාව අන්තවාදී තුරුලට තල්ලු කරන්න එපයි කියන වගකීම අපි අතර තියෙනවා. ඒද තමයි අපි උතුර වෙනුවෙන් හැමතිස්සම අපි කතා කරන්නේ. මේ මිනිසුන්ට දෙන පණිවිඩ අපි එකතු වෙලා යමු. අපි එකට යමු. අපි අවුරුදු 1000 ගණනක් අපිට ජීවත් වුණා. අපි දන්නා දැක්ක දකුණු අප්‍රිකාවේ කල්ලොයි සුද්දොයි මරාගත්තා. අද මේ විදිහට මේ යුද්ධය ගියේ. ඉතාම දරුණු විදිහට මෙලෙච්ච විදිහට යුද්ධයක් ගියා දකුණු අප්‍රිකාවේ. සුද්දයි කල්ලොයි මරාගත්තා. ඒ මරාගත්ත සුද්දයි කල්ලයි අද එකට ජීවත් වෙනවා. සුද්දන්ටයි කල්ලන්ටයි එකට ඉන්න පුළුවන් නම් ඇයි අපිට එකට ඉන්න බැරි? ඇයි අපිට එකට ඉන්න බැරි? අපිට ඊට වඩා අපිට අවුරුදු 1000 ගණනක අපිට ඉතිහාසයක් තියෙනවා. හරි අපිට එකට ඉන්න පුළුවන්. අපිට ඉන්න බැරි මෙන්න මේ වගේ මුලේ අමාරු තියෙන මෙන්න මුලේ අමාරු තියෙන කට්ටියක් ඉන්නවා. මෙන්න මේ වගේ විෂ බීජ තියෙන කට්ටියක් ඉන්නවා. හැමදාම බලය වෙනුවෙන් හැමදාම මෙරටේ බලය ගන්න වෙනුවෙන් සිංහල ජනතාව අතරට ගිහිල්ලා මෙරටේ සුළු ජාතීන් කෙරේ වෛරය ඇති කරන මෙන්න මේ බලවේගයින්ද තමයි එකට ඉන්න බැරි අපිට. ඒකට ඉන්න බැරි මේ බලවේගයේ ඉඳ තමයි. අද මේ බලවේගෙත් කවුද එකතු වෙලා ඉන්නේ? අද එකතු වෙලා ඉන්නේ පිරිස්. අද එක එක නම් වලින් එක එක සංවිධාන වලින් ඔක රාවණා බලය වෙන්න පුළුවන්, අර බලය වෙන්න පුළුවන්, මේ බලය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඉන්නේ එක කණ්ඩායමක් ඇතුලේ. ඒගොල්ලෝ කමකද්ද කියන්නේ? රැට අපි පුවත්පත් සාකච්ඡාව තියෙනකොට අපිට තේරෙනවා කියන පණිවිඩය දෙන ගමන මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ හදන්න යන්නේ කියන එක අපි ඔක්කොම තේරෙනවා. ඒ ඉඳ ගරු සභාපතිතුමියනි අපි ඊටාම අපි තීර්ණාත්මක කාල පරිච්ඡේදයක අපි ආවිල්ලා තියෙනවා. අපි මේ කාල පරිච්ඡේදයේදී අපි මේක හරියට මේ ගමන අපිට යන්න බැරි නම් මේ ගමන යන්න පිළිබඳව අපිට ඒ තීන්දුව අපිට ගන්න බැරි නම් නැවත අපි දේශපාලන ඉතිහාසය අපි වලපල්ලට යනවා. ඒ දේශපාලන ඉතිහාසය අපි වලපල්ලට යනවද? අපි දේශපාලනේ කුණුපක්කියට යනවද? එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ ඒ නිදහසත් එක්ක ජාතික සමගිය වෙනුවෙන් ජාතික අනන්‍යතාව වෙනුවෙන් ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ තියෙන ජාතියක් ගොඩනගනවද කියන එක අපි තීන්දුව කළ යුතුයි. ඒ හින්දා අපි 2015න් පස්සේ අපි මේ වෙනස අපි ඇති කරගෙන යනවා. ඒ ඇති කරන වෙනස ඊටාම ලේසි පහසු
වෙනසක් නෙවෙයි.
අවුරුදු 30 ගණනක වෙච්ච යුද්ධ ඒක අවසන් වුණා. ඒ අවසන් වෙලා ඒ අලුත් ගමන යන්න පුළුවන්. ඒ මුල පුරන්න ඒක අලුත් ගමන යන්න ඕනේ කියලා තීන්දුව ගන්න එහෙම ලේසි ගමනක් එකපාරටම යන්න බෑ. නමුත් රජයක් හැටියට අපි මේ පටන් අරන් ඉන්න ගමන ඒ මොන අභියෝග ආවත් මොන බාධක ආවත් මේ රටේ ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියමින් බගේ වචන ස්වල්ප අවසන් වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට චන්දසිරි ගජේර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. මේ
ගරු සභාපතිතුමීනි මේ මුජිබ රහමන් මන්ත්‍රීතුමා ජාතික සමගිය ගැන කතා කරා. අපි ජාතික සමගියට විරුද්ධයි නෙවෙයි. මේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී ජාතීන් අතර බැඳීම මිත්‍රත්වය සහජීවනය ඕනේ. අපි ඒක පිළිගන්නවා. නමුත් මම කියන්න කැමති මේ සහජීවනය නැති වුණෙත් එක්සත් ජාතික පක්ෂයේ ගෙන ගිය දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක. එදා මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙන ගිය JR ජයවර්ධන මැතිතුමා මේ රට ඇතුලේ අසීමිත පීඩනයක් මේ රටේ ජනතාව මත දුන්නා, පැටෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒක සිංහල බෞද්ධ මුස්ලිම් දෙමළ නෙවෙයි සියලුම ජන කොට්ටාසවලට මේ පීඩනය කරා ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි රට පුරාම ඒ පැවතුණු ආර්ථික ක්‍රමවේදයට විරුද්ධව ඒ ධනේශ්වර පීඩනයට විරුද්ධව මේ රටේ තරුණයෝ නැගිටින්න පටන් ගත්තේ. ඒක උතුරෙත් වුණා දකුණෙත් වුණා. ඒ නිසා මම කියන්න කැමති දිලිඳුකම ගමට ගලා ගියා. උතුරේ තරුණයෝ ආයුධ අරගෙන නැගිට්ටා. ඒක හරි. ආයුධ අරගෙන නැගිට්ට එක හරිය කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ ස්වභාවිකවම ඒ තත්ත්වයට ඒ ජන කොට්ටාසපත් වුණා. දකුණෙත් එහෙම කැරලි ආවා. ඒ නිසා මේකෙදි අපි ජාතික සමගිය ගැන කතා කරනවා විතරක් නෙමෙයි ඒකට අවශ්‍ය පූර්ව කොන්දේසි හදන්න ඕනේ. කොන්දේසි හදන්න ඕන. මේ ආණ්ඩුව ගෙනියන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මුළුමනින්ම අසාර්ථක වෙලා තියෙනවාද? තදබල විදියට අසාර්ථක වෙලා තියෙනවා. අපේ ජාතික ආදායම වර්ධනය වෙන්නේ නැහැ. අපි ආනයන විදේශ භාණ්ඩ ආනයන වලින් යැපෙන රටක් බවට පත් වෙලා තියෙනවා. නිර්යාත අපේ රටේ වර්ධනය වීමක් ඇත්තේ නැහැ. ඒ කාලයක් තිබුණා අපේ රටේ ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙච්ච යුගයක්. අපේ රටේ දේශීය කර්මාන්ත ශක්තිමත් වුණු අවධියක් තිබුණා. අපේ රටේ මිනිස්සුන්ට ශක්තියෙන් පෝෂණය ලබා ගන්න පුළුවන් අවධියක් තිබුණා. ඒ සියල්ල නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය විසින් යටපත් කෙරුවා. ඒ නිසා තමයි රට පුරා මෙවැනි අරාජකත්වයක් අද මතු වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති අදටත් අපි බරපතල ආර්ථික අමාරුකමකට මේ රට මුහුණ දෙනවා. ඒක අපි කාටවත් නැහැ කියන්න බෑ. අද ඇති නැති පරතරය වැඩි වෙලා තිබෙනවා. සීමිත ධනපති පන්තියක් අතර මුදල් ඒක රාශී වෙනවා. නමුත් ඒ අපේ කවර විදිය ණය ලබා ගැනීමකින් වුවත් බදු ප්‍රතිපත්තියෙන් වුවත් පහළ ජන කොට්ටාස වල ප්‍රතිලාභ ගලා යන ක්‍රමවේදයක් මේ රට ඇතුලේ නැහැ. ඒ නිසා දිලිඳු බව තමයි ඇති නැති පරතරයේ වර්ධනය වේගය තමයි අපේ රට ඇතුලේ අසහන ඇති කරන ජනතාව අතර ආණ්ඩු විරෝධී හැඟීම් මතු කරන අරගලවලට ජනතාව පොළඹවන ප්‍රධාන සාධකය මේ ඇති නැති පරතරය වර්ධනය වන මේ ආර්ථික ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන්න අපි පෞගිය කාලේ මේ ආණ්ඩුව කවර ප්‍රතිඥා දුන්නත් ඒක ඉදිරියට ගෙන යන බවක් අපට පේන්නේ නැහැ. අද ඉදිරිපත් කරපු බදු සංශෝධන මේ මුදල් පනතේ සංශෝධන වලින් වුණත් අපි දකිනවා ගරු සභාපතිතුමනි 1995 2003 2005 2012 2015 මුදල් පනත් වලට සංශෝධන ඉදිරිපත් කරනු ලබන මේ බදු වැලක් සංශෝධන වැලක් බදු වැලක් ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන හැම බද්දක්ම ඍජු බදු නෙවෙයි වක්‍ර බදු. මේවයි ප්‍රතිඵලයේ අවසාන වශයෙන් මේ ප්‍රතිඵලයට මුහුණ දෙන්නේ. මේ රටේ සියලු ආකාරයේ මේ පාරිභෝගිකයන් මත බදු පැටවීම සහ බදු අවසන් විග්‍රහයේදී මේ භාණ්ඩ හා සේවා ගාස්තු වැඩිවීමෙන් අවසන් ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාව මත බදුවර පැටවීම. ඒ නිසා රටක ආර්ථික ක්‍රියාවලියේදී බදු ආදායම අවශ්‍යයි. ඒක අපි නැතයි කියන්නේ නැහැ. නමුත් ජනතාව මත බරපටවල පමණක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හිතෙනවා නම් විදේශයෙන් හා දේශීය ණය වලින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කල්පනා කරනවා නම් එය වැරදි ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ නිසා මේ රටට අවශ්‍ය නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක්, නිවැරදි ආර්ථික දැක්මක්, නිවැරදි ආර්ථික කළමනාකරණයක්, නිවැරදි ඉතුරු කිරීම ක්‍රමවේදයක් මේ රටට හඳුන්වා දීම යුගයේ වගකීමක්. ඒ නිසා සභාපතිතුමනි මම කියන්න කැමතියි, මම අවධානය යොමු කරන්න කැමතියි මේ සියල්ලට වග කියන්න ඕනේ මේ ආණ්ඩුවේ අගමැතිවරයා. අගමැතිතුමා පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කිව්වා මේ බදු ආදායමේ වෙනසක් කරනවායි කියලා. පළවෙනි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට එදා හිටපු මුදල් ඇමතිවරයා කිව්වා ඍජු බදු 40%, වක්‍ර බදු 60%ක් ගේනවායි කියලා ඒ අනුපාතයට. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඒ වගේම අගමැතිතුමාගේ ප්‍රකාශයේදී අගමැතිතුමා කිව්වේ මොකද්ද? අගමැතිතුමා කිව්වා මේ වෙනස 35යි 65 දක්වා පරිවර්තනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා. දැන් වසර 3 ගත වෙලා තිබෙනවා. මේක වෙනසක් සිද්ධ වෙලා නැහැ. තවමත් අත වශයෙන්ම සාමාන්‍ය ජනතාව මත වැඩි බදු බර පටවලා මේ රටේ මූල්‍ය ප්‍රධාන ධනපති ප්‍රභූව මත අඩු බදු ප්‍රතිශතයක් පනවල තමයි මේ රටේ ආර්ථිකය කියන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ බර අද සාමාන්‍ය ජනතාව පත පැටවී තිබෙනවා. ඒ නිසා ඒකේ දිලිඳු බව මන්ද පෝෂණය අනිත් පැත්තෙන් අසහනය මේ සියල්ල වෙලාගත්ත සමාජ ක්‍රමයක කොටස්කරුවන් හැටියට අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මම අවධානය යොමු කරන්න කැමති අපි මේ බදු අය කිරීම පිළිබඳ රට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේ අරමුණ පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මෙහි බැලිය යුත්තේ එහි ඵල විපාකය වෙන්නේ එහි බරපතල වෙන්නේ කාටද කියන එකයි. ඒ නිසා සාමාන්‍ය ප්‍රජාවට දිලිඳු ජනතාවට මේ රටේ වැඩ කරන පන්තියට මේ බදු බර පැටවෙනව නම් ඒක අපිට අතවසෙම පිළිගත හැකි දෙයක් නෙවෙයි. අපි ඔබතුමියට කියන්න කැමති අපි දැක්කා JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා අපි මේ රටේ ගෙන ගිය නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව වමේ පක්ෂ විශේෂයෙන්ම අපේ පක්ෂ අපි සටන් කරා. අපි දැක්ක පළවෙනි අයවැයම මිනිස්සුන්ගේ බඩට ගහපු හැටි. හාල් සලාකේ උදුරගත්තා, හාල් මිලි ඉහළ දැම්මා, භාණ්ඩ මිලි ඉහළ දැම්මා. එහෙම බදු බර පටවල සීමිත ධනපති පන්තියක් අතට සම්පත් ගලා යන මේ රටේ ධනය ගලා යන ක්‍රමවේදය සකස් කෙරුවා. දැන් ඒ ගමන තමයි තාම යන්නේ. ඒකෙන් වෙනස් වෙන්න අපට පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා අද මේ රටේ ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදය අද ජාතික ආදායම රාජ්‍ය ආදායම අද අඩු වෙලා තිබෙනවා. ඒ ගෙනියන ප්‍රතිපත්තිය මත ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය මත ඒ ආදායම අඩු වෙනකොට අනිත් පැත්තේ යොමු වෙලා තියෙනවා විදේශ රටවල් වලින් සහ දේශීය ව්‍යාපාරිකයන් ණය ලබා ගන්න. දේශීය හා විදේශීය ණය ගෙවන්න ගරු සභාපතිතුමියනි, අපි විදේශීය ණය බර වැඩිවීම නිසා නැවත නැවත ඒවා ගෙවන්න නැවත නැවත ණය ගන්න තත්ත්වයකට සමාජයපත් වුණා. ඒ නිසා තමයි අපි ණය උගුලට හිර වෙලා තියෙන්නේ. මේ ණය උගුලෙන් මිදෙන්න අපට මේ රටේ ජාතික ආර්ථික සම්පත් සංවර්ධනය කරන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානට
ගෙනියන්න ඕනේ. අපි බලාගෙන ඉන්නවා ඊළඟ ආයවැයේදීවත් එක්සත් ජාතික පක්ෂ මේ හවුල් ආණ්ඩුව. අපිට එහෙම විශ්වාසයක් නැහැ. අපිට ඒගොල්ලන්ගේ ආර්ථික ක්‍රමවේදය තේරෙනවා. නමුත් අද බණ කතා කරත් මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් නොකර අතවසෙම විදේශ ආර්ථිකයට විදේශ ප්‍රාග්ධනයට දොරගුළු විවෘත කළා. අසීමාන්තිකව රට ගෙනියන්න හදන ක්‍රමවේදය අසාර්ථකයි කියන එක ලෝකෙ පුරා පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා මේ සමාජ ව්‍යසනය, මේ අද අපි මූණ දෙන ආර්ථික ව්‍යසනයට ලෝකෙ රටවල් වලට ඇගිල්ල දික් කරන්නේ නැතුව අපි මට මතකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට වසර ගණනාවකදී කිව්වා මේ 2017-18 වෙනකොට ආර්ථික අර්බුදයකට සලකුණු පහළ වෙනවා කියලා ලෝකෙ පුරා. එහෙම දැක්මක් ඇතුව වැඩ කරා නම් අපට පුළුවන්කම තිබුණා අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් විදේශීය ප්‍රාග්ධනය අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය විදියට ආයෝජනය කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ක්‍රියා කිරීම හැර වෙන විකල්පයක් නැති බව ප්‍රකාශ කරමින් මෙවැනි තත්ත්වයකට පත් වුණොත් යලි මේ රටේ අපි ජාතික සමගිය ගැන කතා කරනවා. අද කම්කරු සමගියක් නැහැ මේ ආණ්ඩුවට. රට පුරාම අද අරගල මතුවෙමින් තිබෙනවා. වතුකරේ ජනතාව පාරට බහලා තියෙනවා. මේ
මන්ත්‍රීතුමා
කම්කරු පන්තිය පාරට වහිනවා. මේකත් එක්ක අර පසුගිය යුගයේ හර්තාල් සමය ඇති වෙච්ච ඛේදනීය තත්ත්වයන් හා සමාන තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් බව ප්‍රකාශ කරමින් ඒවට පිළිතුරු දෙන්න හැකි ආර්ථික ක්‍රමවේදයක් සකස් කරන්න ජනතාව වෙනුවෙන් කැපවෙන්නේ කියන නිල්ලිම කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. මේ අවස්ථාවේදී මූලාසනයේ සඳහා හේෂා විතානගේ මන්ත්‍රීතුමා පැමිණෙනවා ඇති.
මූලාසනයට මන්ත්‍රීතුමනි, අද දිනේ විශේෂ මතක් කළ දෙන්න ඕනේ මුදල් පනත දෙවැනි වර්ගීම සහ මුදල් අමාත්‍ය නිෂ්පාදන පද සම්බන්ධයෙන් තමයි අද විවාදය තියෙන්නේ. අද විවාදයේ වෙනත් මාතෘකාවලට යොමු වී මෙතෙක් දුර ආවා. විශේෂයෙන් මතක් කළ දෙන්නට ඕනේ ආණ්ඩුවක් බලය, මේ ආණ්ඩුව බලයට පත්වච්ච දවස ඉඳන් උත්සාහ කරේ වක්‍රබදු අඩු කළා. ඒ වක්‍රබදු වෙනුවට ඍජු බදු වැඩි කරන්න. හැබැයි ඒක කොතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද අසාර්ථක වෙලා තියෙනවද කියන එක පැහැදිලිව අද අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ හිටපු පාලනය රජයෙන් ගත්ත ණයකව ගන්න බැරුව, ඒ වගේම ගත්ත තමන්ට ඉදිරියේදී ඇතිවෙන දේශපාලන බිඳවැටීමට බය ආණ්ඩුව තමන්ට අවුරුදු දෙක කාලයක් තියෙද්දි තමයි මේ ඡන්දෙකට ගිහිල්ලා මේ ඡන්දය දිනන්න උත්සාහ කරපු ඡන්දය පරාජයට පත් වුණේ. විශේෂයෙන්ම බදු ගැන කතා කරද්දී මතක් කරලා දෙන්න ඕනේ මේ රටේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, රාජ්‍ය සේවය, ප්‍රමාණ සේවය, මාමාර්ග වැයුමුණ වගේම අද අපි පූර්ව ගිලන් රට සේවයක් එහෙම නැත්නම් සුවසැරිය 19.90 ව්‍යාපෘත ක්‍රියාත්මක කරලා තියෙනවා. අද එනකොට මේ රටේ පළාත් දෙකකට පමණයි මේ සුවසිර ක්‍රියාත්මක කිරීම තවමත් ක්‍රියාත්මක කරලා නැත්තේ. අනිත් හැම තැනටම සුවසිර ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මේ බදු වලින් අපි හැකියාව ලෙස සුරක්ෂා රක්ෂණය දෙන්නට ඒ වගේ විශාල කාර්යභාරයක් මේ රජය තුළ සිද්ධ වෙලා තිබුණත් මේකේ විවේචන කිරීම හැමෝටම අද අයිතිය ලබලා තියෙන රජය විවේචන කිරීම. ඒ නිසා ඕන කෙනෙක්ට රජය විවේචන කිරීම හැකියාව තියෙනවා. ඒ වුණාට අපේ යුතුකමක් තියෙනවා. අපි මේ ආණ්ඩුවක් විදිහට කරපු දේවල් මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න. ඒ වගේම අද එන සංශෝධන ගැන කතා කරද්දී මේ බදු සංශෝධන ගෙනල්ලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට අසාධාරණ ඕන පරිදි, විශේෂයෙන්ම සුපෝභෝගී වාහන, ඒ වගේ මන්දිර බද්ධ, ඒ වගේ සංචාර ප්‍රවර්ධනය, ඒ වගේ කොටස් ගනුදෙනු, ඒ වගේම කුළුණු බද්ධ, මේ වගේ බදු ගෙනල්ලා තියෙන්නේ මේ රටේ ආදායම් සහ වීදම් පියෝ ගන්න. ඒ වගේම මතක් කළ දෙන්න ඕනේ අද ලෝක වෙළඳපොලේ පවතින පොරොත්තුවල් මිල ඉල යාම වගේම අද විශාල ප්‍රශ්නයක් ඉන්ධන සම්බන්ධයෙන් තියෙනවා. අද ඉන්ධන මිල ගැන විතරයි කතා කරන්නේ. මේවේ ඉන්ධන මිල නිර්මාණය වීමේදී අද මේ අවුරුදු ගණනාවක් තිස්සේ අද ගණිතල නීතික සංස්ථාව ලබන පාඩු පියෝගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ නැහැ. විශේෂයෙන් අපි මතක් කළ දෙන කොස් කන්ට්‍රි පයිප්ලයින් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, ඒ වගේ මතක් කළ දෙන්න ඕන දෙන්නට ඕනේ අපි ලිහිසිතෙල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, ඒ වගේම මතක් කළ දෙන්නට ඕනේ අපි බදු සිබට්කෝ එක සිබට්කෝ ආයතනය සහ අයෝ ලංකා අයෝ ආයතනය අතර ඉන්ධන හවුලේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වලදී මේ දෙපාර්ශ්වයෙන් අය කරන බදු සම්බන්ධයෙන්, ඒ වගේම මේවා නිවැරදි කිරීමේ ක්‍රමවේදයකට යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද ඒ වගේම මතක දෙන්න ඕනේ දවස දින තුනකට ඇමරිකන් ඩොලර් 60,000ක් නැවකෝසු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඉන්ධන පොම්ප කිරීම ප්‍රමාද වීම තුළ. මේ වෙනකොට මතක කරලා දෙන්න ඕනේ 140 ගානේ මීටර් 140ක තුළ තියෙන නිවාස ටික ඉවත් කරන 140 ගානේ 20 දෙනෙක්ට අපි මුදල් ගෙවලා අදේ මීටර් 140ක තුල පදිංචිලා ඉන්න ජනතාව ඉවත් කරන කටයුතු කළා තියෙන 140 ගාන. මේව පෞගේ කාලේ කොම්පඤ්ඤ වීදියේ ඒවක නාරයන් පිට ඉඩම් ගන්න ජනතාව පන්නල විදිහට ඉඩම් ගත්තේ නැහැ. වන්දි ගෙවලා ගෙවල් දීලා ඉඩම් ටික ගත්තේ. හැබැයි මතක කළ දෙන්න මේ ඔක්කොම රක්ෂිත. රක්ෂිත දුම්රිය ලක්ෂිත ඉන්න ජනතාව අද ඉවත් කරන 140 ගාන ගෙවලා තව 390 ගණක් ඉන්නවා මේ මුදල ගෙවන්න. ඉතින් අපි අසාධාරණ විදියට ජනතා ඉවත් කළා නෙමෙයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. අඟල් 12 මේ නලේ පළවෙනි නල මාර්ගය යදුවම අපිට හැකියාව තියෙනවා දින තුනක නැව්ගාසු මිල අඩු කරගන්න ගනිදල නීතිකා සංස්ථාවට ඇමරිකන් ඩොල් 60,000ක් දින තුනට. ඒ නිසා මේ වගේ අවුරුදු ගාන ප්‍රමාද වෙමින් තිබිච්ච ව්‍යාපෘති මෙවන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එවගේ ලීසි තෙල් ව්‍යාපෘති ව්‍යාපාරය අද ලීසි තෙල් ව්‍යාපාරය සඳහා ඇමරිකන් ඩොල් මිලියන 18ක් වීදමින් අද ලීසි තෙල් නිෂ්පාදනකාර ඉදි කරලා තියෙනවා. ඉදිරිදී ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමෝම මොන කතන්දර ගෙනවත් අද මේ ආණ්ඩුව මේ කන්දිනීතික සංස්ථා හෝවා මනත් ආයතනවල හෝවේවා මේ වියදම සහ නාස්තියව අවම කරන්න කටයුතු කරගෙන යනවා. මම කියන්නේ මේ ඔක්කොම අපිට නවත්තන්න පුළුවන් නවත්තන කටයුතු කරලා තිනවා කියලා. සමහර තැන්වල තමයි සිද්ධෙනවා. අද ඉන්දල වෙන සූත්‍රය ගැන විශේෂ ඉදිරිපත් කරත් එදා මේ රටේ කෝටි 2500කට අධික මුදලක් අහිමි කරපු හෙජින් ගියෝසුම ගැන කවචයක් කතා කරන්නේ ඔළුව එයාට මෙයාට අරෝ අතමයි කරකෝමින් මිල සූත්‍රයෙන් අරබර විශේෂණ ලබා දෙන ආචාර මාචාර වේජා ඉදුම් ගේසුම ඉදිරියේ නියන්ට හිටියා. එදා ඒගෙන කටහරිය නැත්තේ රකගන්න හැමතිකම තිබුණ නිසාද? සුදුන් වලට බයද? දේශද්‍රෝහි ලේබලට බයද? එහෙම නැත්නම් රාජපක්ෂ මන්ත්‍රීතුමාලාගේ තිබුණු ෆයිල් වලට බයද කියන එක මම අහන්න කැමතියි. ඒ වගේම ඇමරිකන් ඩොලර් 80ක බොරතල් බැරලේ ගේන කාලේ හිජින් ගේසුම නිසා බොරතල් බැරලේ 110ක් ගන්න සිද්ධ වුණා. මේ කට්ටිය මේ දේශප්‍රේමී කොයිදීටි කියන ප්‍රශ්නයක් තියෙනවා. තෙල් මිල කොහෙද ඉඳලා කියත් සාමාන්‍ය ජනතාවගෙන හිතලා කුඩා පරිමාණයේ දියුණුවක හඬ නැංකන් දීලා වරු කර්මාන්ත කරුවක හඬ නැංකන් දීලා 101කට තිබු ජූමිදල් ලීටරය අපි 45ට වැඩි කරා බස්සල ප්‍රශ්න නිසා අද රුපියල් 100 රුපියල් 70 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ නිසා අද මේ ඒකාබද්ධී ඉන්න සමහර කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් අපි ප්‍රශ්න කරන්නට ඕනේ. ඔබතුමන්ලා මේ ගැන නොදන්නද කතා කරන්නේ නැත්නම් අහක බලාගෙන කතා කරන්න කියලා. අද භූමිතෙල් කියලා කිව්වම අපේ රටේ කෙරසින් කියලා කිව්වම අත්‍යම කතාව භූමිතෙල් කියලා යුගුණන්නේ නැත් එකයි ජෙට් ඔයිල් කියලා ජෙට් ෆියුල් කියලා යුගුණන්නේ නැත් එක. අපේ රටේ ජෙට් ෆියුල් සහ භූමිතෙල් දෙකම එකයි. ඒක නිසා මේ ජල වශයෙන් ලීටර මෙට්‍රික් ටොන් 10,000 අවශ්‍ය වන 10,000 නිෂ්පාදනය තියෙන මේ අපේ තියෙන පිරිපාදු ගණය අපිට 10,000 සපයනකොට 1,800 දවසට අවශ්‍ය වෙනවා. ඉතින් මේ 800 අද ආනයන කරන සිද්ධ වෙලා තියෙනවා. මේ ආනයන කිරීම තුළ යම්කිසි පාඩුවක් ලබන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේකට බදු ගානේ බදු කැසීම ප්‍රශ්නක් තියෙන නිසා. ඒ නිසා මතක් කරලා දෙන්න ඕනේ මෙතෙක් වෙලා විවිධ කට්ටිය කතා කරා සාජීව ගැන විවිධ කට්ටිය කතා කරා වන්දි දීමන ගැන අපි මතක් කරලා දෙන්න ඕනේ ඒ සියලුම දේවල් අපි සමතේකටපත් කළා. ඒ වගේම විදුලි පුටුව සමතේටපත් කළා. ඒ වගේම මේ රටේ තිබිච්ච යුද අපරාධ නීතිය සම්බන්ධයෙන් නඩු සම්බන්ධයෙන් සියලුම ගැටලු අපි සමතේටපත් කරන මේ ආණ්ඩුව රැකිය ලැබිලා තියෙනවා. මේ ආණ්ඩුව විවේචන කරන වගේම මතක තියාගන්නට ඕනේ එදා ගත ණය හම්බන්තොට ගත ණය අපිට හැකියාව තිබුණා නම් තිරුගාමලේ වරාය සංවර්ධනය කරන්න අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මතක කරලා දෙන්නට ඕනේ මෙතන මතක කරලා දෙන්න ඕනේ පෝච්චිරි ව්‍යාපෘතිය මගින් අපිට අහිමි වෙන්න කියපු අකර 80 ප්‍රමාණයක් අපිට මේ ආණ්ඩු වෙනස් වීම තුළ වෙනස් කරන එක ලැබුණා. ඒ වගේම දිගින් දිගටම අපි යම් යම් දේවල් මේ රටේ උන්නති වෙනු සිද්ධ කරාට මේ ගැන පැසුමක් ලක්වේ ලැබෙන්නේ විශේෂයෙන් පැසුම් ලැබෙන්නේ නැති වෙන එක හේතුවක් තමයි මාධ්‍ය නිදහස. මාධ්‍යෙන් ඕන දේවල් ප්‍රචාර කරන්නට ඒ වගේම ඒ ප්‍රචාර කරන මාධ්‍යයට විරුද්ධ ක්‍රියාමාර්ග නොගැනීම තුළ අද වෙනකොට විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නිසා මේ ප්‍රචාරය හරහා මාධ්‍ය හරහා ගෙන එන චෝදනා සහ විවේචන සියලු සියක් නිවැරදි කියලා කවුරු හරි හිතනවා නම් ඒ පුද්ගලයා මාධ්‍ය පිස්සෙක්. ඒ පුද්ගලයා මාධ්‍ය පිස්සෙක්. මාධ්‍ය කියන්නේ කලාවක්. මේ කලාව තුළින් හොඳ දේ නරක දේක පාටපත් කරනපත් කරන්නත් නරක දේ හොඳ දේ කරන්න පාටපත් කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා අපි මතක කරලා දෙන්න ඕනේ මෙතන වරුවක් තිස්සේ බොරුවට ගෑගැව්වට තමන්ගේ කාලේ වෙන සියලුම අපරාධ හානි දිහා බලාගෙන උඩ බලාගෙන හිටපු දෙවිය අද මෙතන ඇවිල්ලා කතා කරනවා. මාධ්‍ය නිසා උලුප්පල දක්වන කරුණු ඉස්මතු කරගෙන මේ රටේ සංවර්ධනය ගැන කතා කරපු කට්ටිය එදා මේ රට රහිත කර විදිහ ණය ගන්නකොට කවුරුත් ඒකන විවේචනය ලක්ුනේ නැහැ. විශේෂයෙන්ම අද මේ රටේ ණයබර තවදුරටත් ගියොත් මේ රට බලපල්ලන රටබඩ පත් වෙනවා. ඒ නිසා තමයි මේ බදු වක්‍රබදු වක්‍රබදු අඩු කරමින් ඍජුබදු වැඩි කරමින් මේ රටේ බෞගේ කාලේ ගත නායකය වන්නට රාජපක්ෂ යුගයේ ගත නායකය වන්නට අපි මේ උපරිම දැඩි උත්සාහ දරන්නේ. ඒ උත්සාහය විවෘත කරන්නට මේ රටේ නැවතත් ආරස්තවස් තත්ත්වයට පත් කරන්නට මේ රටේ තියෙන ගොඩනැගිගෙන සංවර්ධන ක්‍රියාවලිය නැති කරන්නට උත්සාහ කරන දේශද්‍රෝහී පිරිසක් තාමත් මේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ උදේ විතරක් නෙමෙයි මේ කාර්යභාරයට උල්පන්දන් දෙන මේ කාර්යභාරයට යම්කිසි සහයකයක් දෙන නිලධාරි පිරිසකුත් මේ රටේ රාජ්‍ය ආන්තරය තුළ තියෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා ටිකත් මතක් කරලා දෙන්නට ඕනේ. මුලසරණුන්ට මන්ත්‍රීතුමනි, ආණ්ඩුවක් විදියට අපි මේ ගෙනියන යහපත් පාලනය සමහරු විදියට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ගැලපෙන්නේ වහල් පාලනය. තාමත් මේ වහල් පාලනය ඕන කියන කට්ටියක් මේ රටේ ඉන්නවා. මේ උදවිය වහල් පාලනය ලබා ගන්න නොයෙකුත් උප්පරාටි
යොදනවා.
ඒක නිසා මම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ යහපාලනය දුතේරණ කට්ටියට ටියුෂන් පන්තිකට ගිහිල්ලා යහපාලනය ඉගෙන ගන්න කියන එක මතක් කරමින් මන්නේ නෝ ඔබතුමාට ස්තුතියි.
සුතේකර් මන්තුමා